ගරු තුෂාරී ජයසිංහ මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 11ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි මූලසුන් රූඩ මන්ත්‍රීතුමනි. මේ අයවැය ඉදිරිපත් කරලා තිබෙන්නේ රටට ආර්ථික, සමාජීය, දේශපාලන පරිවර්තනයක් බලාපොරොත්තු වෙන ජනතා සිතුම් පැතුම් මල් පැල ගන්වන අයවැයක් වශයෙන්. ඒ අයවැය ලේඛනය සම්බන්ධයෙන් අපි අද මේ විවාද කරන අවස්ථාවේදී මීට ප්‍රථම මේ රටේ පැවති තත්ත්වය අපිට අමතක කරන්න බෑ. රටේ හිටිය වෘත්තිකයන් මේ රට පැවති බංකොලොත් භාවය නිසා රට අතහැරලා, ශීඝ්‍රයෙන් රට අතහැර යමින් හිටපු තත්ත්වයක තමයි හිටියේ. අද මේ අයවැයෙන් බයන රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම, දීර්ඝ කාලයක් මේ රජයේ සේවකයන් ඉල්ලා සිටි වැටුප් වැඩිවීමක් තමයි ලබා දීලා තියෙන්නේ. මොකද රජයේ සේවකයන් ඉල්ලා සිටියේ වැටුප් වැඩිවීම වෙන වෙනත් දීමනා වශයෙන් එක එකකට එල්ලලා නෙමෙයි, මූලික වැටුපට වැටුප් වැඩිවීමක් කරන්න කියලා. ඒ ඉල්ලීම ඉටු වෙලා තිබෙනවා පොදුවේ හැම රජයේ සේවකයෙක්ගෙම. ඒ වැටුප් වැඩිවීම නිසාම අපි දන්නවා යම් කිසි කෙනෙකුට ණය මුදලක් ඉල්ලන්න පුළුවන් නම්, ණය මුදල් ඉල්ලන්න නම් යම් කිසි වැටුප් සීමාවක් සාර්ථක ලෙස කරන මූල්‍යමය සීමාවකට යටත්ව තමයි ණය මුදල් අනුමත වෙන්නේ. රාජ්‍ය බැංකුවකින් ණයක් ගන්න ගියාම මම නීතිඥ වෘත්තියේ එදිලා ඉන්න නිසා දන්නවා, වෘත්තිකයෝ අරගෙන එනවා රජයේ සේවකයෝ වැටුප් වාර්තා සහිතව ඔවුන්ගේ ණය ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින්. නමුත් සියලුම ලේඛන හැම දෙයක්ම නිවැරදි පරිදි තිබියදී ඇතැම් අයට මේ වැටුප් සීමාව ඉක්මවලා නැති නිසා වැටුපේ සුළු මුදලක අඩුවක් රුපියල් 100 ගණනක් හෝ ඒ වගේ ඇතැම් අවස්ථාවල සුළු මුදල් ප්‍රමාණයක් මදිවීම මතම ණය ලබා ගැනීම, ණය ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණහම ඒ අයට මගේ අත්දැකීමෙන්ම විඳලා තියෙනවා මේ ඉල්ලුම් පත්‍රය එනවා වෙනත් පෞද්ගලික බැංකුවක් හෝ පෞද්ගලික මූල්‍ය ආයතනයක් හරහා. අර රාජ්‍ය බැංකුවෙන් තිබුණ පොලියට වඩා 5%-6% අධික පොලියකටත් එක්ක ගිවිසුම් ගත වෙන්නේ ඒ අය පෙළඹෙනවා. ඇයි ඒ? අර වැටුප් වැඩිවීම මූලික වැටුපට එකතු වෙලා නොතිබීම මත තමයි ඒ අය ඒ ණය මුදල ලබා ගන්න රාජ්‍ය බැංකුවකින් නුසුදුස්සෙක් බවට පත් වෙන්නේ. මේක ගරු මන්ත්‍රීතුමනි මූලසුනාරූඩ, කාන්තාවන්ට විශේෂයෙන්ම බලපාන කාරණයක්. මොකද ණයක් ලබා ගන්න ගියහම කාන්තාවන්, පහුගිය කාලේ අපි දීර්ඝව කතා කරපු කාරණයක් තිබුණා කාන්තාවන් ශුද්‍ර මූල්‍ය ණය උගුලට හසු වීම සම්බන්ධයෙන්. ඇයි කාන්තාවන් මේ තත්ත්වයට පත් වෙන්නේ? අර මම පෙර කිව්වා වගේ ඒ අවස්ථාව අහිමි වෙලා ගියහම ණයක් ලබා ගන්න වෙන්නේ පහු අපේ යම් කිසි මූලික අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න රජයේ සේවකයෙකුට හෝ පෞද්ගලික අංශයේ සේවකයෙකුට. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා ඔවුන් ඒ අවස්ථාවේ අතළඟ තියෙන පහසු විසඳුමකට පෙළඹෙන එක නිරායාසයෙන්ම ස්වාභාවිකයි. එහෙම ගත්තහම ණයක් ඒ අය අධික පොලියත් එක්ක ගෙවා ගන්න බැරි වෙලා කාන්තාවන්ගේ සියදිවි නසා ගැනීම තත්වා මේ තත්ත්වය ඉහළ ගියා. අපි දන්නවා ඒ කියන්නේ පවුල් බිඳවැටීම, ලිංගිකල්ලස් ඉල්ලීම, ඔය වගේ දේ උපරිමය සියදිවි නසා ගැනීම දක්වා කාන්තාවන්ගේ මේ තත්ත්වය උග්‍ර වුණා. හැබැයි මේ ගරු සභාව නියෝජනය කරමින් හිටපු කාන්තා මන්ත්‍රීවරියන්, අදත් නියෝජිතයන් වශයෙන් උත් ඉන්නවා, ඔය කවුරුවත් ඒ අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් හඬක් නැගුවෙත් නෑ. මේ අයට නිවැරදිව රාජ්‍ය බැංකුවක ඉන්න අය ණය ලබා ගැනීමට ඇති බාධා මොනවද කියලා හොයලා බැලුවෙත් නෑ. අපි අද ඒක ජය ගැනීමට පළමුවෙනි පියවර තියලා තියෙනවා කියලා මම කියනවා. ඒ වගේම කාන්තාවන් හා දරුවන් සම්බන්ධයෙන් අපි සලකලා බැලුවොත් දරුවන් සම්බන්ධව මේ අයවැයෙන් පෙර පාසල් උදෑසන ආහාර වේල සඳහා රුපියල් 60ක තිබුණ දීමනාව රුපියල් 100 දක්වා වැඩි කරන්න අපි යෝජනා කරලා තියෙනවා. එක සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කිරීම මේ අයවැයෙන් සිද්ධ වෙලා තියෙනවා. ගරු මූලසුනාරූඪ මන්ත්‍රීතුමනි, බොහොම කෑ ගහපු කාරණයක් තමයි අපි මේ ත්‍රිපෝෂ දීමනාව නතර කරනවා, ත්‍රිපෝෂ නවත්වනවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? අයවැය වැඩසටහනෙන් ත්‍රිපෝෂ වැඩසටහන සඳහා රුපියල් මිලියන 5000ක් මේ අයවැය ලේඛනයෙන් වෙන් කරලා තියෙනවා. ත්‍රිපෝ නතර කරනවායි කියපු එක. ඇයි අපි මේක වැදගත් කොට සලකන්නේ? අපි දන්නවා මම විශේෂයෙන් මම ජීවත් වෙන මහනුවර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ දරුවන්ට මූලික පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමේදී ත්‍රිපෝෂක කියන එක ඉතාම වැදගත් පිටුවහලක් වෙනවා. වෙනක අනිත් අතට ඒක පෝෂණය වගේම අනිත් අතට බැලුවොත් කාන්තාවක් හැටියට මව්වරුන් හැටියට වෙනත් ආහාරයක් කඩිමුඩිය දරුවට පිළියෙල කරලා දෙන්න ගියහම ඒ සඳහා කීයක් දේවල් අවශ්‍ය වෙනවද? නමුත් ත්‍රිපෝෂ කියන එක එහෙම නැතුව වැඩි වෙහෙසකින් තොරව වැඩිපුර වෙනත් ද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේත් නැහැ. හදලා දරුවට දෙන්න පුළුවන් පෝෂණීය ආහාරයක් අපි ඒ අතිරේක ආහාරය රැකගන්න මේ අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ රත්නපුර දිස්ත්‍රික් ගරු මන්ත්‍රීතුමත් සඳහන් කරා ඔටිසම් දරුවන් සහ ස්නායු ආබාධ සහිත දරුවන් වෙනුවෙන් මේ අයවැයෙන් ලබලා දීලා තියෙන ප්‍රතිපාදන ගැන ඉතාමත් ප්‍රශංසාත්මකව කතා කරා. ඒක ඉතා වැදගත් දෙයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොයාගෙන තියෙනවා මේ රටේ උපදින දරුවන්ගෙන් 10%ක් විතර මේ වගේ ආබාධ සහිතව උපදිනවා කියලා. ඒ ආබාධ සහිත උපදින දරුවන් වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ගරු මුලාසනරුද්ද මන්ත්‍රීතුමනි අපිත් දැනගන්න ලැබිලා තිබෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙන මේ සම්බන්ධ වැඩසටහන පෞල් සාක්ක සේවිකාවන් සායන මට්ටමේදී මේ වගේ දරුවන් හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඒ දරුවන් හඳුනා ගත්තාම MOH කාර්යාලය මගින් මේ දරුවන් යොමු කරනවා අදාළ රෝහල්වලට. ඒ රෝහල්වලදී මේ දරුවන්ට ඊට අදාළ ප්‍රතිකාර සහ සායනික චිකිත්සාව සිදු කරනවා. මේ වැඩි රෝහල් කීපයක් තියෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් දිගන පුනරුත්ථාපන රෝහල, පෙරදින ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල වගේම ගම්පල මූලික රෝහලත්. මේ රෝහල් වලින් මේ දරුවන්ට ඒ ප්‍රතිකාර ලබා දෙනවා. ඒ ශ්‍රේෂ්ඨයේ වෛද්‍යවරුන් පැහැදිලිව කියනවා අවුරුදු 3ට අඩුවෙන් හඳුනාගත්තොත් මේ ඔටිසම් වැනි ආබාධයක් එක 100%ක්ම වගේ සුව කිරීමේ පහසුකම් අපේ රට තුල තිබෙනවා. ඉතින් ඒ නිසා වැදගත් බව වැටහි යනවා ඇති මෙන්න මේ යෝජනාවේ මේ දරුවන් සඳහා මුදල් වෙන් කිරීමේ. ඒ කියන්නේ ඔටිසම් ඇතුළු ස්නායු ආබාධ දරුවන් සඳහා සියල්ල අන්තර්ගත මුල් ලවාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් සඳහා රුපියල් මිලියන 250ක් මේ අයවැයෙන් වෙන් කරලා තිබෙනවා. මේ සංවර්ධන යෝජනා අපි කියනවා මීට කලින් යෝජනා ක්‍රියාත්මක වුණේ කොහොමද? රටේ නායකයා හෝ පක්ෂ නායකයා හෝ තමන්ගේ එක එක මන්ත්‍රීවරයා ඇමතිවරයා හෝ තම තමන්ට තිබෙන පුද්ගලික හිතවත්කම් උඩයි ජනාධිපතිතුමා මේ අයවැය කතාවෙදිත් මේ කතාව කිව්වා. මේ අපි එහෙම නෙවෙයි, සංවර්ධන යෝජනා සමානව රට පුරා බෙදී යනවා. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිවම සඳහන් කරා අවශ්‍යතාවය මත තමයි සංවර්ධන යෝජනා බෙදී යෑම රට පුරා සිද්ධ වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ රට පුරා ඒකාත්මික සංවර්ධනයක්. එහෙම නැතුව අපි අර ගමේ කතාවට කියනවා බත් ඇති තැනටමයි කොස් කියලා. අන්න ඒ වගේ තියෙන තැනකටම තව තවත් දෙනව නෙමෙයි, අපි සමානව සංවර්ධනයක් ඇති කිරීම අපේක්ෂා කරමින් තමයි මේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ වගේම ප්‍රවාහනය ගැනත් මෙහි කතා කරලා තියෙනවා. අපි ඇත්තටම පහුගිය කාලයක් කාන්තාව කතා කරා වැඩ ඇරි වැඩට යන ගැහැණු. මේ කාන්තාව කොහොමද යන්නේ? බොහෝ අය රජයේ
සහතිකගේ කාලය තව විනාඩි 2යි තියෙන්නේ.
ස්තුති. ඒ වගේම අපිට හොඳ ප්‍රවාහන සේවයක අවශ්‍යතාවය තියෙනවා. එහෙම හොඳ ප්‍රවාහන සේවයක් බලාපොරොත්තු වෙන අපි ඒ සඳහා මේ මුදල් වෙන් කිරීම ඉතාම ප්‍රශස්තයි කියලා කියනවා. ඒ වගේම කෘෂිකාර්මික ප්‍රවාහනය සම්බන්ධයෙන් මේ අයවැය අවධානය යොමු කරලා තියෙනවා දුම්රිය යොදා ගන්න. දුම්රිය කියන්නේ මම පදිංචි ප්‍රදේශයත් මගේ ආසනේ නාවල පිටිය දුම්රිය නගරයක්. මේ දුම්රිය කොයි විදිහටද අපි දැකලා තියෙනවා ඉස්සර කාලේ බණ්ඩාරවෙල ඉඳලා කැපූ මල් ප්‍රවාහනය කරේ දුම්රිය. මේ දුම්රිය කොයිතරම් විදිහකට නුවර එළිය දිස්ත්‍රික්කයේ ගරු මංජුල සුරවිද්‍යාලාචි මන්ත්‍රීතුමා කිව්වා කොයිතරම් කෘෂිකාර්මික නිෂ්පාදන තියෙනවද කියලා. මේ නිෂ්පාදන ප්‍රවාහණයට යොදා ගන්න පුළුවන් දුම්රිය. හැබැයි දුම්රිය දියුණු කරනවා වෙනුවට ඒ ප්‍රදේශයේ හිටපු දේශපාලකයන් මොකද කරලා තියෙන්නේ? මම කියන්නම් දුම්රිය ඉඩම් වලට මොකද සිද්ධ වුණේ? කොහෙන්ද දුම්රිය සංවර්ධනය කරන්නේ? රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ නාවල පිටියේ මහේස්ත්‍රාත් අධිකරණයේ තිබුණා 75858 නඩු අංකයේ යටතේ නඩුවක් purchase 11.25% පුද්ගලික පරිහරණයට ලබා ගැනීම. දැන් ඒ පුද්ගලික පරිහරණය සඳහා කොයි ආකාරයකට හෝ පර්චස් 11.25% ප්‍රමාණයකට තමයි පසු කාලීනව බදු පදනම යටතේ හෝ කුමන පදනමකින් යටතේ හෝ අවසරයක් අරගෙන තියෙනවා බදු පදනම යටතේ. හැබැයි පර්චස් 78%කට වැඩි ප්‍රමාණයක් භුක්ති විඳිනව අනවසරයෙන්. ඒ වගේම දුම්රිය සංචාරක බංගලාවට මොකද වුණේ ඒ ස්ථානයේ තිබුණ කාම්කරු නිවාස පෙළට මොකද වුණේ ඒ ස්ථානයේ තිබුණ මේවා ජනතාව ප්‍රශ්න කරනවා කොහොමද එතකොට පොදු ප්‍රවාහනය දියුණු කරන්නේ. ගරු මූලාසනරවඩ මන්ත්‍රීතුමනි මහනුවර දිස්ත්‍රික්කය කියලා කියන්නේ සියලුම ශ්‍රී ලාංකික ජන ප්‍රජාව එක වගේ.
ඔබතුමගේ කාලය අවසානයි.
තව මිනිත්තුවක් කරු මූලාසනරවඩ මන්ත්‍රීතුමනි එක හා සමානව සියලුම ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක් සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ඒ වගේම යුරේෂියානු කියන ජනතාවත් මේ සියලුම දෙනාට එකට එකතු වෙන්න පුළුවන් මුළු ශ්‍රී ලාංකික ජනතාව හැටියට ශ්‍රී ලාංකික දිනයක් ඇති කර ගැනීමටත් මේ අයවැයෙන් යෝජනා කරලා තිබෙනවා. අන්නේ මුළු ශ්‍රී ලාංකික දිනය සහ සමස්ත ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් නැගී සිටීම කියන අයවැය යෝජනාවේ මේ සඳහන් ප්‍රතිපත්ති ඉතාමත් ප්‍රශස්තයි. ගරු මූලාසනරට මන්ත්‍රීතුමනි ස්තුතියි.